අපි තවමත් මේ ගෙවන්නේ ඔස්ට්‍රලියාවේ ශීතකාලයේ. ශීතකාලයේ ඇතුළතදී අපිට විවිධාකාරයේ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ ෆ්ලූ රෝගය, එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සාව, නැත්නම් සෙම්ප්‍රතිෂාවුන කියලා කියනවා. මේ ෆ්ලූ රෝගයත් එක්ක, එහෙම නැත්නම් මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයත් එක්ක ඒහා සමාන රෝග ලක්ෂණ තියෙන තවත් රෝගයක් අපිට ශීතකාලයේදී බහුලව දකින්නට ලැබෙනවා. අපි අද ඒ රෝගී තත්ත්වය පිළිබඳව තමයි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන්. මේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ මෙනින්ජයිටිස් කියලා. ඔබ අහලත් ඇති සමහරක් වෙලාවට. අපි මේ සම්බන්ධව කතා බහ කරන්න මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාව. ආයුබෝවන් සුබෝදසනක් ඔබතුමාට.
ආයුබෝවන් සුබෝදසනක්.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකක්ද මේ මෙනින්ජයිටිස් රෝගය කියන්නේ කියලා.
ඔව් මදුර, දැන් ඔබට මුලින් කියපු දේ ගොඩක් වැදගත් වෙනවා. අපිට මේ කාලේ ගොඩාක් කලාවට දැන් මේ ශීත කාලේ ෆ්ලූ එක, එහෙම නැත්නම් කැස්සෙන් බෙරසාව බොහෝ දුරට පැළඳෙන ආසාදනයක්. ඉතින් මේ රෝග ලක්ෂණ වලට සමාන විදියටම අපිට මෙනින්ජයිටිස් වැළඳෙන්න පුළුවන්. ඉතින් අපි පැහැදිලි කරගත්තොත් මොකද්ද මේ මෙනින්ජයිටිස් කියන්නේ කියලා. අපි කලින් කිව්වාගේ කැස්සෙන් බෙරසාව හැදෙන්න පුළුවන්, එහෙම නැත්නම් උග්‍ර ආසාදනයක් එන්න පුළුවන්, පෙනහල වල ආසාදනයක් එන්න පුළුවන්. ඒ විදිහටම අපේ මොලේ ඇතිවන ආසාදනය තමයි අපි බොහොම සරලව පැහැදිලි කරගත්තොත් මෙනින්ජයිටිස් කියලා කියන්නේ. මේ ආසාදන අපිට හැදෙන්න පුළුවන් වෛරස් වලින් හැදෙන්න පුළුවන්, ෆංගස් වලින් හැදෙන්න පුළුවන්, ඊට අමතරව බැක්ටීරියා වලින් හැදෙන්න පුළුවන්. මේකෙන් අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ බැක්ටීරියා වලින් හැදෙන ආසාදනය. හේතුව මොකද්ද කියලා බැලුවොත් බැක්ටීරියා වලින් අපිට මෙනින්ජයිටිස් හැදුනොත් හැදෙන රෝගින්ගේ 50% ක් පමණ මිය යෑමේ අවදානමක් තියෙනවා. මේක සෑහෙන වැදගත්. මෙනින්ජයිටිස් දියුණු රටවල බහුල රෝග තත්ත්වයක් නෙවෙයි. නමුත් වැළඳුනොත් මරණීය තත්ත්වයට පත්වීමේ අවදානම වැඩි. ඒක නිසා මේක සෑහෙන වැදගත් මාතෘකාවක්. අවුරුද්දක් තුළ මුළු ලෝකය තුළම 170,000ක් පමණ මෙනින්ජයිටිස් නිසා මිය යනවා.
අපි ඊළඟට පොඩ්ඩක් පැහැදිලි කරගමු වෛද්‍යතුමනි, මොනවද මෙහි රෝග ලක්ෂණ කියලා.
ඔව්, දැන් අපි ආරම්භයේදී සඳහන් කළ විදිහටම අපිට මේ දවස්වල තියෙන කොමන් ෆ්ලූ එක කැස්ස හෙම්බිරිසාව මේක වෙන්න පුළුවන් සමහරට ඔබට මුලින්ම පහළ වෙන රෝග ලක්ෂණ. ඊට අමතරව ප්‍රධාන දේවල් ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට ගත්තොත් උණ වමනේ යෑම, කල්පවතින විස්රදය, ඊට අමතරව ගෙල පිටුපස ඇතිවන වේදනාව, බෙල්ල හැරවීමට අපහසුභාවය, ආලෝකයට ඇසල තියෙන සංවිධාවේ වැඩිවීම, නිදිමත ගතිය, සමය ඇතිවන රෑස, මේ වගේ දේවල් තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. මේවා අනුපිළිවෙලට ඇති වෙන්නේ නැහැ. ඊට අමතරව මේ රෝග ලක්ෂණ සියල්ලම මෙනින්ජයිටිස් කියන රෝගයකට ඇති වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම උණ වමනය සහ හිසරදය තමයි රෝග ලක්ෂණ විදිහට පහළ වෙන්නේ.
එතකොට වෛද්‍යතුමනි, දැන් මේ සඳහා බලපාන විශේෂ හේතු කාරණා එහෙම තියෙනවද?
ඔව් මදුර, හරිම සරලයි. මුලින් අපි හඳුනාගෙන ඉඳි මේ කතා කරපු විදිහටම මේක ආසාදනයක්. ආසාදනය ඇති වෙන්නේ වෛරස්, බැක්ටීරියා, එහෙමත් නැත්නම් ෆංගස් නිසා. මේ තුනෙන්ම අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මම මුලින් සඳහන් කරපු විදිහට බැක්ටීරියා වලින් ඇතිවන ආසාදනය. මම සඳහන් කළ විදිහට බැක්ටීරියා මෙනින්ජයිටිස් ආසාදන රෝගෙකින් 50% පමණ මිය යෑමට සම්භාවිතාවයක් තියෙනවා.
අපි කතා බහ කරමින් පසුවන්නේ ශීතකාලයේ ඔස්ට්‍රේලියාව තුළ වැඩිපුරම දකින්නට ලැබෙන තවත් රෝගී තත්ත්වයක් වන මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පිළිබඳව. අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නේ මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග. අපි ඊළඟට අවධානය යොමු කරන්න කැමති වෛද්‍යතුමනි, දැන් මේ රෝගී තත්ත්වය වැඩිපුරම බලපාන පිරිස් කවුරුන්ද?
මේ ආසාදනය ඕනෑම වයසක අයෙකුට වැළඳිය හැකි. නමුත් කුඩා ළදරුවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ආසාදනයීමේ හැකියාව වැඩි. අපි කවුරුත් දන්න විදිහට ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් තමයි කුඩා වයසේ සිටින ළදරුවන් සහ වැඩිහිටියන්. ඔවුන්ට ආසාදනය වීමේ හැකියාව වැඩි. නමුත් ඇත්තම රෝගයක් විදිහට මෙනින්ජයිටිස් වැළඳෙන්නේ බොහොම අඩු ප්‍රමාණයකට, ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩු වුණොත් විතරයි.
දැන් මේ රෝගයෙන් මිදීමට ප්‍රතිකාර ක්‍රම එහෙම තිබෙනවද?
ඔව් මතුර, ප්‍රතිකාර ක්‍රමය ප්‍රතිකාර කරන ආකාරය රෝගියාට වෙනස් වෙනවා. හේතු කුමක්ද යන මත, වෛරස් ෆංගස් එකක් හේතුවෙන්ද, එහෙම නැත්නම් බැක්ටීරියාවක් නිසාද යන මත අපි කරන ප්‍රතිකාර වෙනස් වෙනවා. මෙතනදී වැදගත් ලෙස කිය යුත්තේ අපි මුලින් සඳහන් කරපු රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගියා වහාම වෛද්‍යවරයෙක් යොමු විය යුතුයි. මේ රෝගී ලක්ෂණ තියෙනවා නම් හදිසි තත්ත්වයක් ලෙස සලකා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. රෝගයා අනිවාර්යයෙන්ම රෝහලකට යොමු කළ යුතුයි. රෝහලකට යොමු වුණාට පස්සේ අපේ රුධිර පරීක්ෂාවක් සහ අනෙකුත් පරීක්ෂා මගින් රෝගය හඳුනා ගන්නවා. රෝගයාට කරන ප්‍රතිකාර පැය දෙකක් පමණ ඇතුළත ආරම්භ කළ යුතුයි. මුලින් කතා කරපු මෙනින්ජයිටිස් වලින් බැක්ටීරියල් මෙනින්ජයිටිස් තමයි අවධානය වැඩිම. සාමාන්‍ය ලෙස බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලට ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. වැඩගත්ම දේ රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වලට ඉතාමත් ඉක්මනින් යොමු යුතුයි.
හොඳයි, මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි කැමති දැනගන්න වෛද්‍යමනි, මේ රෝගෙන් වැළකීමට ක්‍රම එහෙම තිබෙනවද?
ඔව් මදුර, අපි මේ සාකච්ඡා කරන මාතෘකාවේ වැදගත්ම දේ මේ දේ තමයි. මුලින් කතා කරපු වෛරස් වලින් හා ෆංගස් වලින් ඇතිවන මෙනින්ජයිටිස් වැළක්වීමට එන්නත් දැනක නැහැ. නමුත් බැක්ටීරියල් මෙනින්ජයිටිස් මත අපි මේ කතා කරපු ප්‍රධාන තුනෙන් අවධානය වැඩිම දේ වළක්වා ගැනීම සඳහා එන්නත් කිහිපයක් තියෙනවා. අපි කුඩා ළදරුවන්ට ලබා දෙන එන්නත්, ඊට අමතරව තරුණ පියේ පස්වන අයට ලබා දෙන එන්නත්. ප්‍රධාන වශයෙන්ම කතා කරොත් එන්නත් වර්ග තුනක් තියෙනවා. මෙනින්ජොකොකල් සී කියන එන්නත, මේ සාමාන්‍ය ලෙස අපි දරුවෙකුට මාස 12 දී ලබා දෙන එන්නතක්. මේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලකට අපි ලබා දෙනවා. ඊළඟ එන්නත තමයි මෙනින්ජොකොකල් බී එන්නත. මෙය අපි ලබා දෙන එන්නත් තුළ අඩංගු වෙන්නේ නැහැ. හැබැයි අපිට වෙළඳ පොලෙන් ලබාගෙන මේ එන්නත ඔබේ දරුවාට ලබා දිය හැකි. මම හිතන්නේ ඉතාමත් වැදගත් මේ ලබා දෙන එක. ඊට අමතරව අනිත් එන්නත අපි එන්න ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළේ යටතේ මේ අවුරුද්දේ හඳුන්වා දුන්න එන්නතක් තියෙනවා. මෙනින්ජොකොකල් ACWHY කියන රෝග වලට මෙන්නත ලබා දෙන්නේ වයස අවුරුදු 15-18 වයසේ ආයත. මේ ඕනෑම පවුලේ වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගත හැකි වික්ටෝරියානු ප්‍රාන්තයේ. මම මුලිනුත් කියපු විදිහට මේ එන්නත් ලබා දීම ඉතාමත් වැදගත් මෙනින්ජයිටිස් පාලනය කිරීම සඳහා. මීට අමතරව අපි කුඩාවියේ සිටින ස්පාදින බොහෝ එන්නත් වලින් මීට අමතරව වැළඳෙන මෙනින්ජයිටිස් වැළක්වීමටත් උපකාර වෙනවා.
අපි සාකච්ඡා කළේ ශීතකාලයේ ඔස්ට්‍රේලියාව තුළ බහුලව වැළඳීමට ඉඩකට ඇති රෝගී තත්ත්වයක් වන මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය පිළිබඳව මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග අපිව දැනුවත් කරාට, අපගේ අසන්නන්ව දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.